කනක හිරත් ගරුව මහත්තුමා.
බොහොම ස්තුතියි අපේ නියෝජ්‍ය කතානායකතුමනි. මගේ වෙලාව ගන්නතු කමන්නේ. ඒක යෝජනා
තව වෙලාව තියෙනවා මේ ප්‍රශ්න එකට.
ඒක ගැටලුවක් නැහැ. එකඟයි ගැටලුවක් නැහැ. එකඟයි.
ගරු කණගේරත්
යෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අද දිනේදී අතිගරු ජනාධිපතිතුමා, ගරු කැබිනට් අමාත්‍යවරයා හැටියට තියෙන අමාත්‍යංශයක් යටතේ ආයෝජන ප්‍රවර්ධන සහ තාක්ෂණ අමාත්‍යංශය අද මේ විවාදයට ගන්න අවස්ථාව, විශේෂයෙන්ම අද අපේ රටේ තියෙන මේ ආර්ථික අර්බුදයෙන් ඉතාමත් කඩිනමින් ගොඩ එන්න හැකියාවක් තියෙන අමාත්‍යංශ දෙකක්, ඒකේ තාක්ෂණයට නැඹුරු වීම තුළින් මම හිතන්නේ ඉතාමත් කඩිනමින් අපිට මේ ආර්ථිකය ශක්තිමත් කරගන්න හැකියාව ලැබෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම බොහෝ දෙනෙක් සඳහන් කරන අද මේ විශේෂ මාතෘකාව වෙලා තියෙන වැට් පිළිබඳව කතා කරොත්, ඇත්තටම මේක මේ ක්ෂේත්‍රයටත් විශේෂයෙන්ම දොළතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට තුන් විදිහකට බලපානවා. පළවෙනි එක තමයි මේ බහුජාතික සමාගම් සේවාවන් ලබා දෙන සමාගම් වලට අපේ රටේ දේශීය සමාගම් සමග තරංගකාරීත්වයේදී අපේ දේශීය සමාගම් වලට දැන බැට් එක වදිනවා, දැනුත් වදු වදිනවා. ඒ වගේම මේ 18%ක් වැඩි වුණාම වැට් එක ඒකත් වදිනවා. ඒක නිසා ඒකේ අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා වැට් පනත ඒ සංශෝධනවලදී අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධනවලට ඇතුළත් කරන්න කියලා වෙලා මේක සාධාරණයක්. ඒ බහුජාතික සමාගම් සහ දේශීය සමාගම් වලට එක හා සමානවම බදු ලබා දෙන වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියලා. ඊළඟට දෙවැනි කාරණාව තමයි අපේ රටේ තුලදී මෘතුකාංග, එහෙම නැත්නම් software developers ලා මෘතුකාංග develop කරන අය අද මේ කිසිම බද්දක්, එහෙම නැත්නම් වැට් බද්ද අහුවෙන්නේ නැහැ. නමුත් මේ 10%ට වැට් බද්ද ලැබෙනවා. ඒකෙදී දේශීයව අලෙවි කරනකොට, දේශීයව ඒගොල්ලන්ගේ ඒ මෘතුකාංගයේ අලෙවි කරනකොට ඒකේ ගැටලුවක් එනවා. මොකද අර කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්ට ඒක විකුණුවොත් ඒක සමහරක් වෙලාවට අර ත්‍රිෂෝල් එකේ, එහෙම නැත්නම් මිලියන 60 අඩුවෙන් ඉන්න හිටියොත් එහෙම ඒ මෘතුකාංග නිර්මාණය කරන, එහෙම නැත්නම් software developers ලාට ඒක ගැටලුවක් වෙනවා. ඒක නිසා මේ පිළිබඳවත් අපි සාකච්ඡා කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා සමග, ඒ වගේම මුදල් අමාත්‍යාංශයත් සමග ඒ සඳහාත් ඒ අවශ්‍ය කරන සහනයන් ලබා දෙනවා කියන එක අපිට පොරොන්දු වෙලා තියෙනවා. ඒක නිසා ඉතාමත් කඩිනමින් මේක ලබා දෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි මේ ඩිජිටල් උපකරණ. දැන් අපි රටේ ඩිජිටල් කරණය ගැන කතා කරනකොට මේ රටේ ඩිජිටල් උපකරණ, අපේ රටට අනයනය කරන උපකරණ සඳහා 10%ක් එක්කව වෙනවා. මේක ඉතාමත් මේ අභියෝගාත්මක කාරණාවක්, විශේෂයෙන්ම මේ තුලින් අපේ රට ඇතුලේ සමහරක් වෙලාවට මේකේ අර කළු කඩකාරයන් වැඩි වෙන්න පුළුවන්. අපි ඇත්තටම බදු මේක තුලින් අය කරගන්න හැකියාවක් ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්න වෙන්නේ. මොකද දැනටමත් අර ඒ ග්‍රේ චැනල්ස් ටික ආරම්භ වෙලා අපේ රටට ඒ මේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් අපේ රටට ඒ උපකරණ ගෙනාවොත් එහෙම ඒකෙදී බදු අය කිරීම තුලින් අපිට ලාභයක් ලබා ගන්න බෑ. ඒක නිසා ඒ පිළිබඳවත් අපේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය දැනුවත් කරලා තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු තියෙනවා. ඉතින් අපි අතිගරු ජනාධිපතිතුමාගේ එතුමාගේ මග පෙන්වීම යටතේ අපේ රටේ ඩිජිටල් කරණය වේගවත් කිරීම සඳහා, ඒ වගේම අපේ රට අපි කර්මාන්ත විප්ලව 2-3-4 අපි ඒක මේ අතහැරලා තිබිලා අපි ඒ කර්මාන්ත විප්ලව ගැන කතා කරන්න නම් ඒක වේගවත් කරන්න, එහෙම නැත්නම් ඒ පින්ම පණීම සඳහා අපි ඩිජිටල් වැඩසටහනක්, ඒ කියන්නේ ඩිජිකොන් 2030 කියන වැඩසටහන ආරම්භ කරා. ඉතින් මේකේදී ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ අපේ රටේ ඩිජිටල් ආර්ථික ක්‍රමෝපායක්, එහෙමත් නැත්නම් සැලැස්මක් ඉදිරිපත් කිරීම තමයි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අපේ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන ආරම්භ කරලා අද වෙනකොට අපි ඩිජිටල් ආර්ථික සැලැස්ම අද ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තට මේ සඳහා රාජ්‍ය නිලධාරීන් පමණක් නැමෙයි, මේ සඳහා කර්මාන්තය සම්බන්ධ වෙලා ඒ වගේම මේකට සහයෝගය ලබා දුන්නේ ලෝක බැංකුව. ඒ තුළින් අපිට ඒක සාර්ථකව ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ අතරේ ඒ සැලැස්ම උපාය මාර්ගයේ යටතේ කරුණු හයක් ගැන කතා වෙනවා. එමනත් නැත්නම් කුළුණු හයක් ගැන කතා වෙනවා. ප්‍රථම කුළුණ තමයි අපේ රටේ තියෙන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. ඉතින් මේ සඳහා දැනටමත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පසුගිය වර්ෂයේදී අතිගරු ජනාධිපතිතුමාගේ අයවැය කතාවේදී 2023 සඳහා ඉදිරිපත් කර අපේ මුළු රටේම තියෙන පාසල් 1000ක් සඳහා ඉන්ටර්නෙට් ලබා දීම, එහෙම නැත්නම් ෆයිබරයිසේෂන් වැඩසටහන. ඒකේ අද වෙනකොට අපි ඉතාමත් සතුටෙන් කියන්න කැමති ඒ පාසල් 1000න් 600ක් අද අවසන් වෙලා තියෙනවා. පෙබරවාරි අන්තිම වෙනකොට අනෙකුත් පාසල් ටිකත් ලබා ඒ සියලුම ඉන්ටර්නෙට් පහසුකම් ලබා දෙන්න හැකියාවක් ලැබේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම තමයි ගමට sannivedana වැඩසටහන තුලින් හැම දිස්ත්‍රික්කයක්ම හැම කුළුණක්ම කුළුණු 275ක් තවත් අපිට අවශ්‍යතාවයේ තියෙනවා 4G තාක්ෂණය ලබා දෙන්න. ඒ 275න් 76 අපි හඳුනාගෙන එක් එක් ව්‍යාපෘතිය හැටියට හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය කරන සියලුම ඒ පහසුකම් ලබා දීලා, විශේෂයෙන් මේකට 50%ක් අපි ලබා දෙන්නේ ඒ ටෙලිකෝ සමාගම් වලට 50%ක් ලබා දෙන්නේ අපේ TRC එකෙන්. ඉතින් ඒ මුදල් අපි වෙන් කරලා තියෙනවා. ඉතින් ඒක ක්‍රියාත්මක වෙනවා. අද වෙනකොට රත්නපුර දිස්ත්‍රික්කයේ අපි 95%ක් අවසන් කරලා තියෙනවා. ඒක ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට අපි දකිනවා. ඒ වගේම අපි 5G ස්පෙක්ට්‍රම් එක දැනට අපි අත්අදා බැලීම් රාශියක් කරනවා කොළඹ නුවර අනුරාධපුර ඇතුළු ප්‍රදේශවල. ඉතින් ඒකත් මම හිතන්නේ ලබන වර්ෂය වෙනකොට මේ කර්මාන්තය ඒ සඳහා සූදානම් වුණාන් පස්සේ අපිට 5G ස්පෙක්ට්‍රම් එක ලබා දෙන්න හැකියාවක් ලැබෙනවා. ඊළඟට දෙවනි කුළුණ තමයි තියන්නේ ස්කිල් ඩෙවලොප්මන්ට්, එහෙම නැත්නම් කුසලතා වර්ධනය, සාක්ෂරතාවය කර්මාන්තයේ රැකියාව ලබා දීම. ඒ නිසා අපේ විශේෂයෙන්ම මේ අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග සම්බන්ධ වෙලා අපේ අධ්‍යාපනයේ තියෙන කරිකියුලම් එක වෙනස් කරන්න, එහෙම නැත්නම් නව විෂය නිර්දේශයක් ඇති කිරීම සඳහා අපේ සහයෝගය ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගොඩනැගීම සඳහා අපේ ඒ යෝජනාව ලබා දීලා තියෙනවා. ඒක අප අමාත්‍යාංශයේ පමණක් නැමෙයි, කර්මාන්තයත් සහයෝගය ලබා දීලා තමයි කටයුතු කරලා තියෙන්නේ. එතකොට මේ තුලින් අපි අධ්‍යාපනය, තාක්ෂණ දැනුම, ඒ වගේම උසස් අධ්‍යාපන කියන ඒ ශේෂ්ත්‍ර තුනේම, අධ්‍යාපන කුළු තුනේම ඒ අවශ්‍ය කරන සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අද අපි කර්මාන්තය ගැන තොරතුරු තාක්ෂණ කර්මාන්තය හරි සහ BPM කර්මාන්තය දිහා බැලුවාම හැම වර්ෂයකම 20,000ක පමණ අවශ්‍යතාවයක් තියෙනවා රැකියා. අපි දැන් මේ රැකියා නැහැ කියලා මේ දරුවෝ තරුණයෝ ඉන්නවා. 20,000ක් හැම වර්ෂයෙම අවශ්‍යයි. නමුත් අපි පහසුක අපි ලබා දෙන්නේ 10,000ක් පමණයි. උපාධිධාරීන් වේවා, වෘත්තීය පුහුණුව ලබාගෙන ඩිප්ලෝමාධාරීන් වේවා, පාසල් අවසන් කරන අය වේවා. ඒ නිසා 10,000ක රික්තකයක් තියෙනවා. මේ රික්තකය සඳහා වැඩපිළිවෙල අපි යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒ අතිගරු ජනාධිපතිතුමන් මෙවර 2024 අයවැය ඒ සඳහා මිලියන 750ක් වෙන් කරලා තියෙනවා. මේ IT නොවන non-IT graduates, එහෙම නැත්නම් විශේෂයෙන්ම කලා උපාධිය තියෙන උපාධිධාරීන් අරගෙන මාස 6ක් කර්මාන්තයත් සමග පුහුණු කරලා මාස 2ක් ඒගොල්ලන්ට ඒ රැකියාව ලබා දීලා ඒක කෙලින්ම කර්මාන්තයට ලබා ගන්න. මේක ඉතාමත් වැදගත් කාරණාවක්. මේ සඳහා අපි ජනවාරි මාසෙ ඉඳලා දැන් හෙට දිනේදී අපි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු UGC එකේ සියලු දෙනාත් සමග සාකච්ඡාවක් තියෙනවා. ජනවාරි මාසෙ ඉඳලා මේ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපේ ඩිජිටල් සාක්ෂරතාවය දැන් අර ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක ගැන මෙතුමා කතා කරා. ඉතින් ඩිජිටල් සාක්ෂරතාවය ඒකට බලපාන අංගයක්. ඒ නිසා ඒක වැඩි කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. දැනට ඇත්තනම එදාට වඩා ඒ නිර්ණායකයන් උත් වෙනස් වෙලා තියෙනවා. අපි ඇත්තනම දැන් හොඳ තත්වයක ඉන්නවා. තව ඒක වැඩි කරගන්න ඉදිරි කාලෙදී කටයුතු කරනවා. ඉතින් තුන්වෙනි කුළුණ තමයි කනෙක්ටිව් ඩිජිටල් සම්බන්ධතාවය ඩිජිටල් කරණය අපේ රාජ්‍යංශයේ. විශේෂයෙන්ම මේ සඳහා අඩිතාලම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ UDI, එහෙම නැත්නම් ජාතික අපි යුනික් ඩිජිටල් ID එකක් හඳුන්වා දෙන්න කටයුතු කරා. දැන් එකපාරක් ඒක ටෙන්ඩර් කරා. නමුත් ඒක සාර්ථකුන් නැහැ. නැවතත් අපි මේ වර්ෂය අවසාන වෙන්න ඉස්සෙල්ලා ටෙන්ඩර් කළා. ඒක තමයි මේ රටේ ඩිජිටල් කරණයේ තියෙන අඩිතාලම. ඉතින් ඒ වැඩසටහන ක්‍රියාත්මක වුණොත් අපි හැම දෙයක්ම සම්බන්ධ කරගන්න පුළුවන්. අපි වසර 10ක් 15ක් ඩිජිටල් කරන ගැන කතා වෙන. ඇත්තටම ඩිජිටල් කරන එක එක් වෙන වෙනම ඩිජිටල් කරන වෙලා තියෙනවා. එක එක අමාත්‍යාංශවල ආයතනවල මේ සියල්ලක් ඒකාබද්ධ කරන එක තමයි අපි තාක්ෂණ අමාත්‍යාංශය තුලින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ සහ ඒක වේගවත් කිරීම. දැන් අඩුපාඩු තියෙන ඒවා වේගවත් කිරීම තමයි ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක යටතේත් අපි ඩිජිටල් කරන්නේ යටතේත් තව වැඩපිළිවෙළ රාශියක් තියෙනවා. ජාතික දත්ත පද්ධතියක් එක්කව කරන වැඩපිළිවෙළක් තියෙනවා. මේ රටේ තියෙන හැම දත්ත කෘෂිකර්මයේ වේවා හැම ශේෂ්ත්‍රයේම තියෙන දත්ත පද්ධතියක් එක තැනකට ගෙන එන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි දත්ත මේ ජාතික මේ භූගෝලීය දත්ත යටිදල පහසුකම් පද්ධතියක් අපි දැන් අද ඒක අවසන් කරලා තියෙනවා. ඒ පද්ධතියට දැන් දත්ත ඇතුළත් කරන්න ඕනේ. අමාත්‍යාංශ ගණනාවක් තියෙනවා. UDA එක වේවා එහෙම නැත්නම් ඉඩම් අමාත්‍යාංශයේ වේවා මේකේ බලාපොරොත්තු වෙන්නේ ජාතික භූගෝලීය අපේ රටේ තියෙන භූගෝලීය දත්ත ටික සියල්ලක්ම ඒක රාශි කරන්න. ඒ සඳහා දැන් ප්ලැට්ෆෝම් එක හදලා තියෙනවා. ඒ ප්ලැට්ෆෝම් එක භාවිතා කරන්න අමාත්‍යාංශ 14ක් වම තියෙනවා. වාරිමාර්ග ඒ සියල්ලක්ම ඒක අහවුල් කළා. ඒ ටික එක්කව කරන එකේ වැඩපිළිවෙලක් ජනවාරි මාසෙ සිට ආරම්භ කරනවා කියන එක සඳහන් කරනවා. ඒ වගේම තමයි LGN සහ LGC cloud එක තියෙනවා අපේ. ඒ වගේම government network එක තියෙනවා. ඉතින් මේකේ අපි තුන්වෙනි අදියරට වගේ යද්දී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මේක සඳහා ආයෝජන අපේ රජයෙන් කරනවා වෙනුවට අපි ඒ සඳහා ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක් සඳහා යන්න පුළුවන් නම් ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේක දැන් අපි මේ නවීන තාක්ෂණයත් සමග ඉදා කඩිනමින් මේක ක්‍රියාත්මක කරන්න ඕන නිසා ඒ වැඩපිළිවෙලත් ලබන වර්ෂයේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි දත්ත ආරක්ෂණ, සයිබර් සිකියුරිටි සහ දත්ත ආරක්ෂණ වැඩසටහන. ඒකත් තියෙන ප්‍රධානම කුළුණක් අපේ රටේ. අපි ඩිජිටල් කරණය ගැන කතා කරද්දී අනිත් පැත්තෙන් අපි අනිත් පැත්ත තමයි අපේ රට මේ දත්ත ආරක්ෂා කිරීම. ඒ වගේම අපේ තියෙන මේ අමාත්‍යාංශ වේවා අපේ තියෙන පාර්ලිමේන්තුව වේවා ඒ සියල්ලකේම දත්ත ආරක්ෂා කරගන්න අපේ වෙබ්සයිට් එක ආරක්ෂා කරගන්න ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. දැනට දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටවලා ඒ සඳහා සභාපතිවරයෙක් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ජනවාරි මාසෙ ඉඳලා ඒ අවශ්‍ය කරන තනතුරු ටික හදලා ඒකෙදී අපි මේ පද්ධතිය හදලා ඒකේ අවශ්‍ය කරන නීතිමය රාමුව ගොඩනැගීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. ඒ වගේම තමයි සයිබර් සිකියුරිටි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ලබන වර්ෂයේදී ඒ අධිකාරියත් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලට තමයි දැනට ලංකාවේ තියෙන සර්ට් කියන ආයතනය ඒකාබද්ධ වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ මේ අපිට හදිසි ප්‍රචාර සංසන්දය තමයි සර්ට් කියන්නේ. ඒකෙදී නොයෙකුත් ආකාරයේ හිංසනයන් වලට ලක් වෙනවා නම් මේ සයිබර් සිකියුරිටි වලට මූල දෙන්න සිදු වෙනවා නම් ඒ සඳහා අංකයක් තියෙනවා. ඒක 101 ඒ හොට්ලයින් එකක් තියෙන එකට කතා කරලා සියලු දෙනාට දරුවාගේ ඉඳලා කාන්තාවන් හිංසනයන් ඒ සියල්ලක් පිළිබඳව පැමිණිලි කරන්න පුළුවන්. ඊළඟට මේ ඊළඟ කාරණාව තමයි ඩිජිටල් ෆයිනෑන්ෂල් සර්විසස්. දැන් අපි ඇත්තටම අද වෙනකොට පසුගිය 20-23 අයවැය කතාවේදී අතිගරු ජනාධිපතිතුමා කරපු යෝජනාවකට අනුව අපේ රටේ සියලුම රාජ්‍ය සේවාවන් අපි ලබන වර්ෂයේ මාර්තු මාසය වෙනකොට මේ ඔන්ලයින් ක්‍රමයට ගෙවීම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් ඒ පයිලට් ප්‍රොජෙක්ට් ආරම්භ කරලා ආයතන 14ක් තෝරගෙන තියෙනවා. ප්‍රාදේශ සභාවල්, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අමාත්‍යාංශ, ඒ අධිකාරිය මේ වගේ 14ක් තෝරගෙන දැන් වැඩපිළිවෙල ආරම්භ කරනවා. ජනවාරි මාසයේ ඉඳලා ඒක දැන් ඒකෙදී ඒක සියලු දෙනාටම විවෘත කරලා සියලු දෙනාටම ඒක බැංකු පද්ධතිය කාඩ් ක්‍රමයට වේවා QR කෝඩ් එක වේවා එහෙම නැත්නම් තමන්ගේ බැංකුවේ ඉඳලා account එකෙන් හරි ගෙවන්න පුළුවන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා අපි අපේ ඉලක්කය තිබුණේ මාර්තු මාසේ 31 වෙනිදා මාර්තු මාසේ 30 වෙනකොට ඒ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේකේ තියෙන ඩිජිටල් එහෙම නැත්නම් ඩිජිටල් කරන්නේදී ප්‍රධාන අංශයන් අපි සෙක්ටර්ස් එක එක ආයතන දැන් අපි ඇත්තරම රාජ්‍ය සේවයේ කතා කරොත් හැම තැනම එක එක ආකාරයේ ඩිජිටල් කරන්නේ සිදු වෙලා තියෙනවා. එක එක සමහරක් ව්‍යාපෘති තියෙනවා. ඒවා කරලා සමහරක් වෙලාවට ඒක අනිත් පැත්ත හැරිලා තියෙනවා. ඉතින් අපේ අමාත්‍යාංශයේ බලාපොරොත්තු වෙන්නේ මේ සියලුම ඒ එක එක ශේෂ්ත්‍රවල එක එක අමාත්‍යාංශ වේවා එක එක විෂයන් වේවා ඒ සියල්ලක් ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙල. දැන් පහුගිය දවස්වල අතිගරු ජනාධිපතිතුමන් මේ ගේට්ස් පදනමේ සභාපතිවරයා බිල් ගේට්ස් ඇත්තමා හම්බුණා. ඉතින් ගේට්ස් පදනමෙන් අපිට ලොකු ආධාරයක් ලබා දීලා දැනට කෘෂිකර්මයේ ඩිජිටල් කරන්නේ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. ඒකේ පළවෙනි එකේ අමාත්‍යාංශ 7ක් කෘෂිකර්මයේ ඇතුළු අමාත්‍යාංශ 7ක් එක්කහුව වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒකෙදී පළවෙනියටම අපි දත්ත ටික ඒක රාශි කර ගැනීම. ඊළඟට දෙවනියට කෙලිව වෙනම ඩෑෂ්බෝඩ්යක් හදලා අපිට තීන්දුව තීරණ ගන්න ඒක ඇනලයිස් කරලා තීන්දුව තීරණ ගන්න පුළුවන්. එතකොට මොන කන්නේද මොනවද වගා කරන්න අවශ්‍යතාවය තියෙන්නේ? ඒ වගේම මොන ප්‍රදේශයේද මේව වගා කරන්න අවශ්‍යතාවය කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වැවිලි අමාත්‍යාංශය ඇතුළු ඒ අමාත්‍යාංශ සියල්ලකටම හඳුනාගෙන දේශගුණයට අනුව ඒ ප්‍රදේශවල ඒවා වගා කරන්න විශේෂයෙන්ම අපි කෘෂිකර්ම රටක් හැටියට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒ තමයි ප්‍රධානම අපේ කාරණා ටික. ඒට අමතරව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපේ මේ රට දැන් ඉදිරි අනාගතය මේ තාක්ෂණයත් සමග යද්දී AI ගැන තම බොහෝ දෙනෙක් කතා කරන්නේ. මේ AI සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ AI කමිටුවක් පිහිටවලා තියෙනවා, high level කමිටුවක්. ඉතින් ඒ කමිටුව මගින් දැනටමත් ඒ වැඩසටහන ආරම්භ කළා. ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසෙ වෙනකොට AI වලට ඒ 50 කෙටුම්පතක් සකස් කරන්න රටට ගැලපෙන ආකාරය, විශේෂයෙන්ම අපේ අධ්‍යාපනයට ගැලපෙන ආකාරය සහ අපේ රටේ කර්මාන්තයේ ශක්තිමත් කරන්න සහ කර්මාන්තය ඒ සඳහා දිරිගැන්වීම සඳහා වැඩසටහනක් ආරම්භ කළා තියෙනවා. ඒ වෙනුවෙන් මේ අයවැයේදී අතිගරු ජනාධිපතිතුමා බිලියනක මුදලක් වෙන් කළා තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ දැනට මේ කර්මාන්තය අපේ රටේ බොහෝ කර්මාන්ත තියෙනවා. AI භාවිත කරන, කෘත්‍රිම බුද්ධිය භාවිත කරන, නිෂ්පාදනය කරන කර්මාන්ත තියෙනවා. ඒගොල්ලන් දිරිගැන්වීම සඳහා අවශ්‍ය කරන ඒ සඳහා අවශ්‍ය කරන රිසර්ච් වලට ඒ සඳහා අවශ්‍ය කරන ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න මේ AI කමිටුව මාර්ගයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ නව නිපැයුම් එහෙම නැත්නම් ස්ටාර්ට්අප්ස් වලට ඒ සඳහා යම් කිසි කෙනෙක්ට ඒ අවශ්‍යතාවය තියෙනවා නම් දැනුම ලබා ගන්න, එහෙම නැත්නම් මූල්‍ය සහයෝගය, ඒ සඳහාත් අපි මේ තුලින් මේ AI කමිටුව මාර්ගයෙන් ඉදිරි කාලෙදී ඒ සහයෝගය ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ වගේම ඊළඟ කාරණාව තමයි විශේෂයෙන්ම මේවර අයවැයේදී තාක්ෂණය සඳහා ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කරේ මෙවර අයවැයයි. අපිට අයවැයේ අපේ විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ කතාවට අනුව එතුමා බිලියන 3ක් වෙන් කරලා තිබුණා අමාත්‍යාංශයට. ඊට අමතරව මේ රිසර්ච් සෙන්ටර් එකක් එහෙම නැත්නම් පර්යේෂණ සෙන්ටර් එකක් සඳහා බිලියන 8ක මුදලක් වෙන් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ මේ පර්යේෂණ ආයතන තියෙන රාශිය, හැම අමාත්‍යාංශයකම ගත්තොත් පර්යේෂණ ආයතන රාශියක් තියෙනවා. ඉතින් මේ පර්යේෂණ ඒ සියල්ලක් එක තැනකට ගෙනියන්න ඒක සම්බන්ධතාවයේ බලාපොරොත්තු වෙනවා. මේකෙදී ඇත්ත වශයෙන්ම අපි දන්නවා අපි කතා කරොත් විශ්වවිද්‍යාල ගැන, අපි කතා කරොත් මේ රිසර්ච් සෙන්ටර් ගැන, නමුත් අපි වෙනත් රටවල් එක්ක සංසන්දනය කරනකොට අපි කර්මාන්තයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ, මැනිෆැක්චරින් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒකේ ලොකු අඩුවක් තියෙනවා. ඒක හඳුනාගෙන තමයි අපේ අගරු අමාත්‍යතුමා හැටියට ජනාධිපතිතුමා මේ යෝජනා කරලා තියෙන්නේ. ඒක නිසා අපි හැම අධ්‍යාපන මට්ටමක විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ඒ පර්යේෂණ ආයතනවලට අවශ්‍යතාවයන් සඳහා අපි ඒ සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන් අපේ රටේ නිෂ්පාදනයන් ශක්තිමත් කරන්න ඒක කුඩා පරිමාණයේ වෙන්න පුළුවන්, මධ්‍යම පරිමාණයේ වෙන්න පුළුවන්, මහා පරිමාණයේ වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාටම ඒ අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඊළඟට වෘත්තීය පුහුණුව තත්වයෙන් ඒ දරුවන් සඳහා අපි අවස්ථාවක් උදා කරලා දෙනවා. විශේෂයෙන්ම නව නිපැයුම් කරන දරුවෝ ඉන්නවා. සමහරක් වෙලාවට උසස් පෙළ සමත් වෙලා නැහැ, සාමාන්‍ය
සමත් වෙලා නැහැ.
හරි, අවසන් කරනවා. ඉතින් ඒ නිසා ඒ සඳහා අපි වෙන් කරලා තියෙනවා. ඒ වගේම පාසල් අධ්‍යාපනයේදීත් අපි නව නිපැයුම් සඳහා රිසර්ච් වලට යම් දරුවෙක් ඒ සඳහා මේ පිළිගත හැකි නිර්මාණයක් ඉදිරිපත් කරලා තිබ්බොත් ඒ සඳහා අපිට ඒ සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා කියන එක සඳහන් කරනවා. විශේෂයෙන්ම අද දිනේදී මේ අමාත්‍යාංශයේ ඇත්ත වශයෙන්ම පසුගිය වර්ෂයේ අපිට ලබා දුන්න ඉලක්ක සියල්ලක් අපිට සාර්ථක කරගන්න හැකියාව ලැබුණා. ඒ වගේම ලබන වර්ෂයේදීත් ඒ හා සමානවම අපි මාස 7ක් විතර වෙනකොට ඒ ඉලක්කයන් කරා යන්න බලාපොරොත්තු වෙනවා කියන එක සඳහන් කරන අපේ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම විශේෂයෙන් මේ සඳහා කටයුතු කරපු ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ට සහ සියලු ආයතනවලට අපේ ස්තුතිය පුද කරනවා. මගේ විනාඩි දෙකේ ගරු අතුගෝල මන්ත්‍රීතුමාට අවසාන විනාඩි දෙක ලබා දෙන්න
කියලා කියනවා.
පැහැදිලි කිරීම පොඩ්ඩක්
දැන්
ඔබතුමා කතා කරා මේ මෘදුකාංග සොෆ්ට්වෙයාර් ගැන. එතකොට අපි ඊයේ ඔබතුමන්ලා පාස් කරපු මේ මේවායකෙන් ලෝකල් සොෆ්ට්වෙයා වලට දැන් වැට් එක ගහනවා. දැන් මම අහන ප්‍රශ්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි, නමුත් निराකරණය කරගත යුතු දෙයක්. දැන් ඩොමෙස්ටිකලි ප්‍රොඩියුස් කරපු සොෆ්ට්වෙයා ඩොමෙස්ටිකලි පාවිච්චි කරනවා නම් ඒකට වැට් එක වදිනවා. හැබැයි ෆොරින් සප්ලාය කෙනෙක්ගෙන් එන ඩොමෙස්ටිකලි කන්සියුම් කරන සොෆ්ට්වෙයා එකක් නම් ඒකට වැට් එකක් නැහැ. මේකට උදාහරණය තමයි Uber සහ PicMe. දැන් Uber එන්නේ නෙදර්ලන්ඩ්ස් වල ඉඳලා, PicMe එන්නේ කොළඹ ඉඳලා. එතකොට
ඔබතුමාගේත් අර ක්ලිප් එක දැන් ඇත්තටම ඒකේ සාධාරණයක් තියෙනවා. ඒ පිළිබඳව දැනටමත් වැට් පනතයේ සංශෝධනයක් කිරීම සඳහා අපි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ දෙකට මෘදුකාංගයේ මේ දෙක නම් දෙක කියන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපේ මේ මේ රටේ තියෙන මේ රටේ ගොඩනගන එකත් සහ පිටරට ඉඳලා අපිට එන එක.
නෑ නෑ, අපි නම් දෙක කියමු, හැංගෙන්න ඕනේ නැහැ. අපි ඇත්තටම කතා කරන්නේ මේක හැමෝම පාවිච්චි කරන දෑනේ. මෙතන තියෙන අලුතෙන් වැට් පනත වෙනස් කරන්න ඕනේ නැහැ අමතුමා. ඒකේ ඉන්ටර්ප්‍රිටේෂන් එක විතරයි වෙනස් වෙන්න ඕනේ. කොහොමද නෑ එමෙන්ඩ්මන්ට් එකක් ඕනෙත් නෑ. IRD එක ඒක ඉන්ටර්ප්‍රීට් කර නිර්වචනය කරන විදිය. දැන් ලෝක හැමතැනම අපි ඉන්ටර්නෙට් කොලිෂන් එකත් එක කතා කරා. ඒගොල්ලෝ අපි කමිටුවට ගෙනාවා. මේ ලෝක හැම රටේම මේ ප්‍රශ්නේ තියෙනවා, දේශීය හා විදේශීය. ඒතර ඒගොල්ලෝ කියන්නේ යම් කිසි සේවාවක්, මෙතන මෘදුකාංග සේවාව පරිභෝජනය කරන ජුරිස්ඩික්ෂන් එක තමයි ටැක්ස් එකට අදාළ වෙන්නේ. එහෙම තමයි මේ ගොඩක් රටවල් වල කරන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි ගරු ජනාධිපතිතුමා.
ඒ ඉස්සින් ඉන් ෆැක්ට් ඇයි ආස්ක් දෙම් ෆෝර් අ නෝට් ෆ්‍රොම් ද මිනිස්ට්‍රි ඇන්ඩ් දේ සේ හවු යෝර් සර්විස් ප්‍රොවයිඩර්ස් සච් ඇස් PicMe, Uber, Daraz, etc. ඩු නොට් ෆෝල් විදින් ද ඇම්බිට් ඔෆ් IT සෙක්ටර් ඇන්ඩ් දේ වර් නොට් එක්සෙම් ෆ්‍රොම් ඉන්කම් ටැක්ස් ඕ වැට්. සෝ ඇයිඩ් ලයික් ටු ඔල්සෝ සේ අ ෆ්යූ මෝ වර්ඩ්ස් ඇන්ඩ් ඇයි කැන් ෆිනිෂ් මයි ස්පීච් නවු. There has been questions as to VAT being applied at 18% on the sole sector. I'd like to say IT services provided to persons outside Sri Lanka for which payments are received in foreign currency are exempt from income tax. Supply of IT services was liable to VAT until 31st December 2019. And exempt from VAT only from 1st of January 2020. IT services will be liable for VAT effective from 1st January 2024 by the new amendment. How we are making IT services viable for VAT will not become a burden to the industry since those IT companies are export-oriented and export of IT services is a zero-rated supply. Furthermore, even in India, the GST rate for all kinds of IT software supply services products are 18%. Now we have decided as a policy to impose increase the VAT up to 18%. Then it must apply to all sectors. You can't exempt some sectors and others. Now many in the IT sector have said they can go ahead provide a certain assistance are given to them. Some of the others are complaining, but they have always been complaining. When we tried in 2003 to bring Tata in, they all complained. But they have to look at, to digitalize revenue collections and the home affairs services. Now they said they can do it. Up to date, we have nothing. Now we are piggybacking on Aadhaar system again after 20 years. Then similarly, when we started this in 2015, there was a big debate as to whether you need foreign personnel. And this was the biggest debate, not how we increase it. And finally, there were no foreign personnel. Half the people who shouted are now leaving the country. We are having a serious dearth of people. So what we are doing now is to ask if any company wants people from abroad, we'll allow it. We are going to train more people, but that will not in fact resolve the issue of trained people. Experienced people have gone out. So if a company wants a foreign personnel, we'll let them come in. Whatever we have collected out of the by increasing to 50, 18%, we'll come back to the sector because there's 1.5 billion rupees kept aside for research on just on AI, and another 8 billion for all other technological research, of which I am sure this sector should take anything from 1 to 2 billion. So it's about 3.5 billion. What we are doing is we are shifting the emphasis onto research and helping research. Because if you look at the potential of the IT industry, even Slashcom used to talk of 5 billion. We haven't hit 2.5 billion yet. And I think you can go up to about 7 billion. So wherever they want to go ahead, the government is prepared to support them, and we are moving very fast towards the digitalization. And we will be looking in the next 2-3 years to do that. We'll go piggyback on India and then let us develop it. So the whole digital sector will expand, which you might pay 18% VAT, but you are going to expand here in Sri Lanka, and that's the development. Then we have to send in the personnel who are required, and AI especially, the government has given focused on it, because AI is the future, and we should expand on artificial intelligence. Otherwise, we will be competing with Myanmar, who have low-income, low-wage manufacturing. So we are having the new agency will be the Digital Transformation Agency, and they will have policy work. They won't get, like ITKA, they won't get involved in project management. And that was this was built, and I think Mr. Iran Vikramaratna MP knows, this was to be for 10 years. And then they kept extending it. But you need a new agency, and within that will be the AI center. The other one is the digital, technology and innovation board council, which will look at commercializing innovation in the field of technology. They are the people who lose the 8 billion, of which part anyway can go to IT, part for the others. So they will certainly work on this field. The National Science Foundation will be for pure research. We'll make some of the monies available for National Science Foundation. So there's money available. It's nearly 9.5 billion rupees is available this next year for research. We have never made that much of money available. For the first time, that money is being available. But we have to become a country that has a strong science and technology base. We cannot survive without it. The connected to that is the agricultural modernization. Modernization of agriculture gain is increase in productivity and applying of technology. We are going to apply technology, and part of this money is available for the application of technology in agriculture. We have a limited land space, land available. So we have to maximize. To maximize the output, we must also use technology. So this is the second area. And we are bringing the University of Agrotechnology, which will update the research institutions and work to back up the modernization scheme in Sri Lanka. We are combining the private sector and the public sector together. In most areas, our productivity is low, whether it be tea or many, or whether it be paddy or others. So we have to increase productivity. Then there are problems, as you know, with rubber. There are many issues that we have to resolve on rubber. So that's the second one. Third area we are looking at is the renewable energy. Sri Lanka has vast potential for renewable energy. We are only looking at net zero for Sri Lanka's supply. But that's not what we have to look at. What is the total potential available? They are talking about 30 to 40 gigawatts on wind. The minister told me the ministry has estimated about 200 gigawatts on solar, but without rooftop solar, then that will virtually double it. So we have all this energy which we don't really require. We can sell some to India on connectivity, but we have to go in for green hydrogen and green ammonia, which will also help Colombo and as a port, because green hydrogen will be used by the shipping industry. So we have this tremendous potential which we have to use, on which we have to do research and be ahead. I have already spoken with Germany on helping us on green technology, similarly with France, as to how they have established green industries. We are also having Australian private sector advising us Australia wants to be a green hydrogen superpower. So we are working with them. We have the potential to export. India can make more than us, but India can never export. It's needed locally. China can make more than us. They need it locally. But we are one of the countries that can export renewable energy. And then we must also apply Industry 4 technologies now for our manufacturing. The best example is 3D printing. 3D printing is going to come into effect, so we have to be ahead of that. There are so many other areas of technology that we have to get into. We must somehow or other get into this. In the next 5-6 years, we have to establish ourselves, and in the first decade, from starting, say, by 2035, we should be known as a leading country in technology. Our survival depends on it. In the old days, we had it. We were the top country in engineering. No one could beat us on engineering. Our structures were sometimes better than that of the Egyptians, who built pyramids. But we didn't build pyramids, we built dagabas, which was semicircular, which was far more difficult. You built the whole hydraulic system. You built things like Sigiriya. I mean, look at the combination that we did of engineering. No other country can show all that. Maybe we had the only one who had that would be China. China and us. And we were a small country. We have the potential. Look at the number of students who pass the A-level exams. But they can't go anywhere. So we have to have more places. In addition to the universities that are existing, we'll be starting some more new universities. The KDU will expand and they'll start two affiliated universities. That is the University of Kurunagala and the University of Sitavaka. Then in addition, the NSBM will become a university. We are talking with India of establishing a campus of the IIT Chennai, which can become an independent institution in time to come. These universities are for technology, for science and technology. They won't have any other subject, maybe management. Then we are looking at a third university to be established with foreign assistance. We are talking of that. So government would have at least got finally 3-4 universities going, plus with Indian 1-5. Then there will be other private non-government universities. So we want to ensure that the universities expand. We are making amendments to the law, which all of us agree, to allow private non-government universities to come in, to allow foreign universities to establish their campuses. But certainly the emphasis will be on management and on technology. So that's the area. In this way, we hope to produce more and more people, and that the existing universities will expand their numbers in this field. So we are setting the ground for a transformation into science and technology. Our biggest transformation we had in the modern days was basically in under President Jayawardena, when we did Mahavali, and we also did 2 free trade zones. I think what we are going to do now will be much bigger than what will happen at that time. That's why we want everyone to cooperate with us, whether you are in the opposition or whether you are in the government, whether you want to join me or not join me. Let's all get together and get a scientific technological revolution in this country. Then in regard to investments, we'll bring the laws in, which will make the changes sometime in January, February. The BOI and EDB will be scrapped. It will be replaced by the Economic Commission, which is to draw investment into the country in all fields. And it will be done quite differently from what we are going to do now. I will brief the members of the House at that time. Then the industrial estates, the investment zones will be separated. And there will be an investment infrastructure corporation, which will set up the investment promotion zones. We will allow the private sector, the government to do it. All of them will be registered as public companies, and then you will provide the services. The corporation will oversee and regulate these investment zones. There will be the international trade center also, which will deal with international trade. So those three will be connected to each other. And that is basically what going to be the new structure for foreign investments. We are looking at the Port Commission Act to make it into financial city. We've got the draft we've got from Sherman and Sterling. They've updated it. They are doing the regulation. So all of you will be able to go through the drafts and look at the new one, which will make provision for offshore financing. I thought I will inform you of what the government is hoping to do, and we want to start next year, and I hope we can depend on all your cooperation, whether in the government or in the opposition, to go ahead to implement these. I am happy in a way that I have been able to do this, because one day when I was Minister of Industries, President Premadasa summoned me and said, why don't you take over the Ministry of Science and Technology? So I told him, sir, I am a lawyer, I am not a scientist. He said, doesn't matter. You take it over, and I was able to work a lot there, and I am happy that I have the opportunity again of holding the same ministry. Thank you.
Bhavamai Suti Garujana Adivatman.
Thank you very much, Honorable President, for your presentation with regard to investment and also technology. I just have one or two queries, if I may explore with you. Now, I think your attempt to increase the number of universities in the technology field and elsewhere, I think it's a good proposal. And I think it's a good attempt to enhance technological education in Sri Lanka. However, I want to bring to your notice the fact that right now in the state university system, we are supposed to have 12,000 teaching personnel, whether it's professors, lecturers, so on and so forth. But the cadre provision is 8,000. But presently, we only have the numbers hover around 5,000 because large numbers have gone on international internship programs and also sabbaticals. So, Honorable President, now I can understand your intention, that is improve the number of students, the numbers. But however, we need to find the relevant teaching personnel. Now, one of the main reasons when we spoke with the academics, one of the main reasons, also doctors, engineers, and software engineers, and so on and so forth, what they said was, through this present APIT tax or pay tax, the tax structure is structured in a manner where those skilled personnel, the teachers, are overtaxed. I'll give you one example, Honorable President. When I posed this question to Honorable Simalapitiya, actually the government target of APIT tax was to raise 100 billion. But Honorable Simalapitiya himself admitted when I asked the question that already raised 107 billion. And the estimate for 31st December revenue from the APIT tax is 150 billion. So there is a clear case of overtaxation. I would like you to pay attention to that matter and try to remedy the situation. Otherwise, brain drain will be accelerated. The second issue, Honorable President, is when you increase the number of students without increasing the number of teachers, the student-teacher ratio becomes muddled. The ratio becomes very big. When that happens, the international ratings of our foreign universities are downgraded. I can give you two examples. Peradeniya University and Colombo University, which hovered in its rankings among the top 500, now they have been downgraded beyond the 1,000 levels, I believe 1,200. Okay. That's because of the brain drain which has impacted on this situation where teachers have gone abroad. And the last thing that I want to point out Honorable President, is just last thing, is you may increase the number of students, but they don't have the facilities. You need to give the human resources and the physical facilities, the equipment, in order to make sure that those universities are of high standard. So I just want to raise those issues since you are here, and thank you for your presentation.
කරු අනුරකුමාර් දිසානායකතුමා ඔබතුමාට
කරු නියෝජ්‍ය කතානායකතුමා
14ක වෙලාවක් තියෙනවා
පාර්ලිමේන්තු මොකක් හරි විධිමත්ව කැඳවන්න ඕන එක එක්කෙනා එක එක වෙලාවට නැගිටිනවා අපිටත් වැඩ තියෙනවා අපිත් තව කාර්යයන් දාගෙන ඇවිල්ලා තිබෙනවා මෙච්චර වෙලා හිටියේ ඊළඟ කතාවකට ලැබෙනවා කියන පදනම මත මොකක් හරි විදියක් කතානායකතුමා හදන්න නියෝජ්‍ය කතානායකතුමා හදන්න හරිද අපිටත් තව වැඩ තිබෙනවා වෙන කාර්යයන් තිබෙනවා ඊළඟ ආණ්ඩු පක්ෂෙන් පස්සේ මට කතා වෙන්න තිබුණා ජනාධිපතිතුමාගේ තුමට කතාව දුන්න නැවතා පිහිටිය මොකද්ද මේ වෙන්නේ මොකක් හරි විධිමත්ව කරගන්න ඔබතුමා ගාව උදේ න්‍යාය පත්‍රයක් දෙනවා ඒ න්‍යාය පත්‍රයට නම් සභාව මේවන්න බැරි නම් සභාව දාලා යන්න ඕගොල්ලන්ගේ වගකීම ඕගොල්ලෝ කරන්නේ නැත්නම්
කරු මන්ත්‍රීතුමා
එක දවසක්
මන්ත්‍රීවරුන්ට තියෙන අවස්ථාව නැති කරන්න පුළුවන් කමක් නැහැ
මේක එක දවසක්
නෙවෙයි ඔබතුමාත් ඔය වර්ධම කරනවා
අපි හැමදාම මේක දරාගෙන ඉන්න ඕනද
ගරු මන්ත්‍රී
හැමදාම බලාගෙන ඉන්න ඕනද
ඔබතුමා මුලාසනයේට චෝදනා කරන්න එපා ඔබතුමා
මුලාසනය තමයි ඒක තියෙන්නේ
ඇමතිවරුන්ට ඔය විදිහටම මැදින් ප්‍රශ්න අහනවා ඉතින් විපක්ෂ නායකතුමාගේ අවස්ථාව තමයි එතුමාට දුන්නේ
මම විපක්ෂ නායකතුමාගේ
අවස්ථාව ඔබතුමාට වෙලාවක් ගැටලුවක් නැහැ ඔබතුමාට දැන්
අවස්ථාව තියෙනවා මම වෙලාව මොකක් හරි විධිමත් භාවයක් තියා යන්න හරිද මොකක් හරි විධිමත් භාවයක් තියා යන්න සභාවක
ඔව් පුෂ්පකුමාර මහත්තයා
කරන්න ඕන විනාඩියක් ඒ කාලේ ගත්තා ඊට පස්සේ නැවත විපක්ෂ නායකතුමත් එමගේ ජාතික ජන වේගයේ නායකතුමත් ගන්නවා
එහෙම නැත්නම් නෑ එතුමගේ කතාව කරුම් මහත්තයා
නෑ අපිට නෑ සමාවෙන්න
නෑ එතුමගේ කතාව කරන්නේ
කාලය නෑ ඉන්න ඔතුමා ඉන්න ඔතුමා මේ ධර්මදාම දවස කන්න එපා අපිට කතා කරන්න නියමිත වෙලාව සභාව කල් තියලා හරි දෙන්න
හොඳයි හරි කරුම් මහත්තයා දැන් අනුරකුමාර මහත්තයාගේ වෙලාව ගන්න ඔව් ජනාධිපතිතුමා
නියෝජ්‍ය කතානායකතුමනි මම කනගාටුව මම එතුමාට ප්‍රකාශ කරනවා ඒත් මේ විෂය දෙකම බාර ඇමති හැටියට මම බැලුවේ යම් කිසි ප්‍රකාශයක් ක්‍රම දැනුම් දීලා තිබුණා මට පුළුවන් අවස්ථාවේදී කතා කරන්නම් කියලා කොහොම හරි මෙතුමාට වමනයි කාලේ දෙන්න ඕන මිනිත්තු 20ක් දෙන්න අපිත් දෙන්නම් කාලයක්
හොඳයි
කියන්නේ මම කියන්නේ අපි මොකක් හරි විධිමත් විදියට සභාව මේවන්න මම අදගෙන විතරක් නෙවෙයි කියන්නේ මම මේ දිගටම කියන්නේ මේ සභාවේ ආයාලේ යන ඕන ඕන විදිහට ඕනේ දේවල් කරන සභාව බවට පත් කරන්නේ නැතුව කතානායකතුමාගේ නියෝජ්‍ය කතානායකතුමාගේ වගකීම තමයි සභාව විධිමත් විදිහට මෙහෙවන එක මේ සභාව දෙස බැලුවත් සභාවෙන් එළිය යකින් ඇහුවත් මේ සභාව විධිමත් ලෙස මෙහෙවන්නේ නැති බව පැහැදිලි. ඒක ඔබතුමාලගේ වගකීම ඔබතුමාලා ඉටු කරන්න කියලා තමයි මම කියන්නේ. මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මම හිතනවා තාක්ෂණය පිළිබඳවත් ආයෝජනය පිළිබඳවත් මේ අමාත්‍යංශය තමයි අපේ රටේ අනාගතයේ තීන්දුව කරන ආයතන. අපි තාක්ෂණය කොච්චර අලුත් පියවරයන්ට යන්න පුළුවන්ද කියන සාධකය අපේ ආර්ථිකය අපේ රට කොච්චර දුරට ගෙන යාවිද කියලා තීරණය කරයි. අපි නිවැරදි තැන්වලට අපිට අත්‍යවශ්‍ය වෙන ආයෝජන අපි මොනතරම් ප්‍රමාණයක් ගෙන්න ගන්න පුළුවන් වේද කියන සාධකය මත අපිට අපේ රටේ ආර්ථිකය කොතෙන්ද ගෙන යන්න කියලා තීරණය කරන්න පුළුවන්. ඒ නිසා මේ ආයතනයන් දෙක ඉතාමත් වැදගත් ආයතනයි. නමුත් අපි චුට්ටක් ආපහුවරලා බැලුවොත් මා දැන් මේ ආයෝජනයන් පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තුවේ විවිධ අදහස් ඉදිරිපත් කරා. මම ඔබතුමාට කියන්න කැමතියි 2010 අපි ගත්තොත් 1978 ඉඳන් 2021 දක්වා ලංකාවට ඍජු ආයෝජන ඇවිල්ලා තියෙන බිලියන 20යි. නමුත් අපි වියට්නාමේ බැලුවොත් 2010 ඉඳන් 2021 දක්වා ඒ අවුරුදු 11ට බිලියන 178ක් ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම අපි දකුණු කොරියාව බැලුවොත් 2010 ඉඳන් 2021 දක්වා බිලියන 233ක් ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ආයෝජනයන් පිළිබඳව මුන්න සුරංගනා කතා කිව්වත් මහ පොළොවේ යථාර්ථය අපි නිවැරදි ආයෝජන ගෙන්නා ගැනීමට සමත් වෙන්නේ නැහැ. සාපි ආපු ආයෝජන දිහා බලන්න. පෝට් සිටි ගැන කියන්න පුළුවන්. හම්බන්තොට වරාය ගැන කියන්න පුළුවන්. දකුණු වරාය ගැන කියන්න පුළුවන්. දැන් බටහිර වරාය ගැන කියන්න පුළුවන්. සහ පුනරින් වල අදානි ව්‍යාපෘති ගැන කියන්න පුළුවන්. හැබැයි මේ කිසි ව්‍යාපෘතියක් මම හිතන්නේ අපි හදා ගන්නලද ආර්ථික න්‍යාය පත්‍රයක් කරා අපි මේ ආයෝජන කඳවා ගත්තා නෙවෙයි. භූදේශපාලනේ ඒ රටවල් වල තිබෙන උවමනාවන් මත තමයි මේ ආයෝජනය අපිට වැඩිපුර ගලාගෙන ආවේ. හම්බන්තොට වරාය චීන ආයෝජනයක් එන්නේ අපේ ආර්ථික සැලැස්මකටද? දකුණු වරායට චීන ආයෝජනය එන්නේ අපේ ආර්ථික සැලැස්මකටද? බටහිර වරායට ඉන්දියානු ආයෝජන එන්නේ අපේ ආර්ථික සැලැස්මද නෑ මා හිතනවා ඒවා භූදේශපාලන ඇති වී තිබෙන ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ආයෝජන එන්නේ
එනිසා අපි අසමත් වී තිබෙන අපි සකස් කරන ලද ආර්ථික වැඩපිළිවෙළට අනුරූප වන පරිදි ආයෝජනයන් කැඳවා ගැනීම සඳහා අපි අසමත් වී තිබෙන. අපි ඍජු ආයෝජන ප්‍රතික්ෂේප කරනවානේ ඍජු ආයෝජන කැඳවා ගත යුතුයි. හැබැයි ආකාර කීපයක්. එකක් අපිට ඒ ආයෝජනයන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතාවය සමහර අපිට හැකියාවන් අවස්ථා තිබෙනවා. නමුත් ඒ අවස්ථාවන් උත්පාදනය කර ගැනීම සඳහා අපිට ප්‍රාග්ධන ප්‍රමාණවත් නැහැ. එනිසා අපි අපේ ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සඳහා ආයෝජන කැඳවා ගැනීමට අපි පක්ෂපාතී. ඒ වගේම සමහර ශේත්‍ර තිබෙනවා අපිට තාක්ෂණයේ. ඒ තාක්ෂණය කැඳවා ගැනීම සඳහා අපි මේ ආයෝජනයට පක්ෂපාතී. හැබැයි මම දැනගන්න කැමතියි චීන සමාගම පෙට්‍රල් සෙට් 250ක් දෙනවා පෙට්‍රල් විකුණන්න. ඒක ආයෝජනයක්ද? ඒක අපේ ප්‍රාග්ධනය සපයා ගැනීමක්ද? එතන අපි තාක්ෂණය කැඳවා ගැනීමක්ද? මේ ඩඩ්ලි මුදලාට දුන්නනම් ඔය 250 කරනවා. ඒක ආයෝජන නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. අපි ආයෝජනවලදී විශාල සැලකිලිට වාජනය කරන්න ඕනකම තිබෙනවා. අපි රුපියල් වලින් බිස්නස් කිරීම සඳහා ආයෝජන කැඳවිය යුතුද? සමහර ශේත්‍ර අවශ්‍ය කියලා මම හිතනවා. හැබැයි අපි වැඩිපුර ඩොලර් වලින් ගනුදෙනු කිරීම සඳහා අවශ්‍යන ආයෝජන වලට ප්‍රමුඛතාව දී යුතුයි. ප්‍රාග්ධන අවශ්‍යතාවේ, තාක්ෂණ අවශ්‍යතාවේ සහ ඩොලර් උත්පාදනය කිරීම අරමුණු කරගත් ආයෝජනයට අපිට ප්‍රමුඛතාව දී යුතු තිබෙනවා. දැන් ජනාධිපතිතුමා විසින් කිව්වා අපිට පුනර්ජනනීය බලශක්ති ශේත්‍ර විශාල විභවයක් තියෙනවා කියලා. ඔබතුමාගෙන් මම දැනගන්න අපි කවුරුත් දන්නවා ඒක. ඉතාමත් හොඳ විභවයක් තිබෙනවා. අපට සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් විදුලි උත්පාදනය කරන්න පුළුවන්. එය අපේ රටේ පරිභෝජනයට වඩා අධික මේ විභවයක් අපිට තිබෙනවා. එනිසා එය අනිවාර්ය ලෙසම විදුලිය අපිට ගෙන යන්න වෙන්නේ කන්ටේනර් වල නෙවෙයි, ගබඩා කරලා එහෙම නෙවෙයි. අපට ගෙන යන්න වෙන්නේ රැහන් පද්ධතිය හරහා. එනිසා අපිට ආසන්නම ඉන්දියාව, එනිසා අපිට අතිරේක විදුලිය අපිට ඉන්දියාවත් එක්ක ගනුදෙනුවක් කළ යුතුව තිබෙනවා. ඒක අපි පිළිගත හැකියි. හැබැයි අපි ඒ ආයෝජනය කරන්නේ කොහොමද? මේ හැම ආයෝජනයක්ම තිබෙන්නේ මොකද්ද? නියමිත ටෙන්ඩර් පටිපාටියක් ඇඳවා නෙවෙයි, තමන් විසින් තෝරා ගන්න ලද කෙනෙක් කරා යටි ගනුදෙනු හරහා සිද්ධ වෙච්ච ආයෝජනයක්. ආම්බන්තොට වරාය ගත්තත්, කොළඹ දකුණු වරාය ගත්තත්, බටහිර අදාණ්ඩ දීපු ව්‍යාපෘති ගත්තත්, පුනරීම් ව්‍යාපෘතිය ගත්තත්, මේ සියලුම ව්‍යාපෘති එකක්වත් නිවැරදි පරිදි ටෙන්ඩර් කැඳවීමට භාජනය කරලා නැහැ. අඩුම තරමේ මා ඔබ හිතනවා නම් අපිට අතිරේක විදුලි අපි ලබා දිය යුතු ඉන්දියාවට කියලා ඉන්දියාව ඇතුලේ ටෙන්ඩර් කැඳවන්න. අදානිට ඉන්දියාව ඇතුලේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලි බල ව්‍යාපෘතියක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපි ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමුන්වන්සල් ඇග්‍රීමෙන්ට් එකක් අත්සන් කරා G2 ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් කියලා. හැබැයි එහෙම සිද්ධ වෙලා නැහැ. මේක ගවර්න්මන්ට් ආයතනයක් නෙමෙයි, පෞද්ගලික ආයතනයක්. හරිද? එහෙනම් තමුන්වන්සල් මොකද කරන්නේ? අඩුම තරම ඇයි මේ ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකට යන්නේ නැත්තේ? මම දැන් දැනගන්න කැමති ඔබතුමා ඉන්න නිසාම විශේෂයෙන්ම තමුන්වන්සල් මම දන්න විදියට කැබිනට් මණ්ඩලය අද දීයේද රැස් වුණා. ඊහවස වෙන්නේ නැති. මම දන්න විදියට කැබිනට් මණ්ඩලයට මෙන්න මේ කැබිනට් පත්‍රිකාව එනවද? ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් අපිට ඉතාමත් හොඳ සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා හොඳ විභවයක් තියෙන බව අපි දන්නවා. දැන් මෙගාවොට් 800ක බලාගාරයක් අපි උදකරන සැලසුම් කරලා තන කිලිනොච්චි පුනකරින් වෙවි මෙගාවොට් 800ක්. ඒතොර දැන් ඒගොල්ලෝ විදුලිය නිෂ්පාදනය කරලා අපිට විදුලිය ලබා ගැනීම සඳහා අපි පවර් පර්චේසින් ඇග්‍රීමෙන්ට් එකක් සයින් කරන්න ඕන. දැන් මම දැනගන්න කැමති ඒගොල්ලෝ නිෂ්පාදනය කරන විදුලිය අප මිලදී ගන්න අත්සන් කරන ගිවිසුමේ ගාණ කීයද? $115. හරි. $115 කට රුපියල් 50ක් පමණ වෙනවා යුනිට් එකක්. ඊට වඩා අඩු නම් මට කියන්න. එතකොට දැන් අපේ රටේ පුරවැසියන්ගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා සූර්ය බලයෙන් සුළං බලයෙන් විදුලි නිෂ්පාදනය කරාට පස්සේ තමන්ගේ විදුලි බිල්පත අඩු වෙයි කියලා. හැබැයි අපි අවුරුදු 9කට ඇග්‍රීමෙන්ට් එකක් ගහන්න යනවා. ඔබතුමා ජනාධිපතිතුමා ඊට අමතරව කරුණක් තියෙනවා පැහැදිලි කරන්න කමක් නැහැ.
ගරු ජනාධිපතිතුමා.
ඔව්. පුනකරින් වැඩසටහනේ ඒ අය ඒ වැවත් හදලා අක්කර 20,000ක් අපිට විශේෂයෙන්ම මේ අපිට අවස්ථාව තියෙන ආපහු යලි වගාවට යොදවන්න. ඒත් මේක වෙනලා තියෙන ඕස්ට්‍රේලියාව යුනයිටඩ් සෝල සමාගමේ. යුනයිටඩ් සෝල සමාගමින් ගෙනාවේකට මීට අමතරව ලංකාවේ ආසියාවේ ලොකුම
බැටරි ස්ටෝරේජ් බැටරි අංගා පවතන කෑල්ලක් එතනදී පළවෙනි වතාවට ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ලංකාවට ඒ ගෙනාවෙක් ගැන විශේෂයෙන්ම ලංකාවට ඇවිල්ලා තියෙනවත් මුළු ආසියාම ලෝකේ. ඒ කියන්නේ අපිට මින් පස්සේ මේ වටේ බැටරි ස්ටෝරේජ් හදන්න පුළුවන්. ආණ්ඩුවෙන් නම් කිව්ව 1400 මෙගවට් දාන්න කියලා. ඒත් මේක කරන්න විශේෂයෙන්ම අපේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. ඔතනේ තියෙන ඔය පත්තරේ ඊයේ කතා කර ඊයේ අනුමත කරපු එක අද එනවා නම් ඒක එන්න තියෙන අමාත්‍යංශය ඇතුලේ. හරි, ඉතින් අපි දාන ඉතින් මට කතා කරන් දෙන්න. මේක අපි දන්නවා ඉංජිනේරුව මේ අයට ඕන ලීස් කොස්ට්. ලීස් කොස්ට් කියන්නේ අපිට ගන්න තියෙන ගල්ලඟුරු. නැත්තම් තෙල්. ඉතින් ගල්ලඟුරුයි තෙල් වලින් උයි ඇත්ත වශයෙන්ම කොමිස් හම්බ වෙනවා. මේ සූර්ය බලයෙන් උයි මේ හුලං වලින් උයි කොමිස් ගන්න බෑ. අපි අනික නෑ මේ සම්පූර්ණ නෑ ඇමතුමා ඔය සම්පූර්ණ මිල ගැන මං කියන්නම්. අපේ ඇමතුමාට ඇවිල්ලා ඇවිල්ලා එතුමා ඇවිල්ලා එක කියනවා. ඒ ගැන බය වෙන්න එපා. ඒත් මම මෙතන කිව්වේ අපිට තියෙනවා net zero වලට යන්න. එතකොට අපිට මේ උදවන්න තියෙනවා. අනික දැනට අපි දන්නවා renewable energy cost are more than the present ones. It will come down. But මේක එහෙම මේකක් වෙලා නෑ. මේක එවලේ ඉඳන් ඉංජිනේරු කට්ටියක් විරුද්ධ වෙලා තියෙනවා. මම අලුතෙන් කියන්නකෝ අපි ඇවිල්ලා 2003 නොරිච්චෝලේ නැවැත්තුවා. මොකද ඒ ස්ථානේ හොඳ නැහැ. ස්ථානේ තිබුණේ වෙන තැනක. ඒ තියාට ඕන උමේ නොරිච්චේල හදන්න. තිරුකුණාමලේ නැත්තම් වෙන තැනක හැදුවා නම් ওই ප්‍රශ්න එන්නේ. ඊළඟට අපි කිව්වා මේ වගේම ඇවිල්ලා දාන්න කියලා මේ 2015 ඉඳන් අපේ අහපාල ආණ්ඩුව කාලේ ඔය එකක්වත් ගේන්න විරුද්ධ වුණානේ. ඉතින් මේ ගැන කතා කරේ ඔක්කොම ගෙදී. ඒත් ඇමතුමා එන්න ඇමතුමා ආවම ඇමතුමා සම්පූර්ණයෙන්ම මේ ගැන එතුමා තමයි මේ ගැන කතා කරලා අපිට යෝජනා කරේ. අනික හුඟක් සමාගම් ඉල්ලන්නේ අවුරුදු 30ක් නැත්තම් 40ක්. අපේ නීතිය තියෙන්නේ 20යි. අපිට දැන් එක සංශෝධනය කරන්න තියෙනවා 40 වෙනකම්. ඒ ආයත 30ක් දීලා අපි අන්තිම අවුරුදු 10 අරගෙන වැඩන්නේ එහෙනම් අනික් රටවල වගේ. ඒත් මම බලාපොරොත්තු වෙනා මේ ගැන එයි කියලා. මොකද මේකට විශාල විරුද්ධත්වයක් තිබුණා විදුලි බල මණ්ඩලයේ. ඉතින් මේ කියන විදිහට යනවනම් අපේ රට දියුණු කරන්න අපි මේ තත්ත්වයේ ඉන්නේ විදුලි බල මණ්ඩලයේ සමහර ඉංජිනේරුවන් මේවට විරුද්ධ වුනේ නිසා. අපි ඇත්ත කතා කරමු. ඉතින් ඇමතුමා ආවෙන් පස්සේ ඇමතුමා කතාවට ඇහුම්කන් දීලා ඊට පස්සේ ඕනනම් වෙනම ඇමතුමා හම්බෙලා කියන්න. මම ඒ නිසා මම වැඩි වෙලා ගන්න නැහැ මෙතනින්. ඔබතුමා මේක ඉදිරිපත් කරපු ගම ස්තුතිවන්ත
වෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, දැන් විදුලි බලය ඩීසල් වලින් හෝ නැත්තම් වලින් නිෂ්පාදනය කරන කොටත් ගල්ලංගුරු වලින් නිෂ්පාදනය කරන කොටත් කොමිස් කතාවක් කියනවනේ. කවුද කොමිස් කියන්නේ? ගල්ලංගුරු පංචාව පිළිබඳ පරීක්ෂණ වාර්තාව හොයලා බලන්න. ඒ වාර්තාව පිටිපස්සේ ඉන්න කවුද ගල්ලංගුරු වලින් කොමිස් ගැහුවේ? අමාත්‍යවරයා සබත්තා සියල්ල තියෙන ඒක ඇතුළේ. ඊළඟ තමුන්නාංශක කිව්වා ඩීසල් වලින් කොමිස් ගැහුවා කියලා. හරි, ඒ පිළිබඳ වාර්තාව හොයලා බලන්න. කවුද මම කියන්නේ මම ඉංජිනේරුවා වෙනුවෙන් පිළිතුරුනේ. මම ඔබතුමා ගොඩක් කිව්වනේ.
හිතකර ජනාධිපතිතුමා.
හරි, පිට වෙලා යන්නේ සමන් කියන්නේ. මේ හැම එකේම අපි එකක් දන්නවා. ඔය දේශපාලඥයන් කෑ ගහන්නේ. ඒක නෙමෙයි. මේ හැම එකේම ඉන්නවා නිලධාරීන් කීප දෙනෙක් හම්බ කරන්න. ඔක අහලා බලන්න. ඔය නිලධාරීන් ඉන්නවා ඇමතිවරු පිටියත් නැතත් ගත්තත් නැතත් ඔක කරන නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා.
බාමිසුතේ ඔබතුමාට.
හැබැයි අමාත්‍යවරයා කැමති ඒ වගේ නිලධාරී කණ්ඩායම තියාගන්න. මොකද අමාත්‍යවරයාට අමාත්‍යවර වංචා දූෂණ නාස්තිය යෙදෙන බව දැනමින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලේකම්වරයාට හරි තව නිලධාරියෙකුට කියන්න බෑ හොරකම් කරන්න එපා කියන. හරිද? කක්කුට්ට ඇදේට යන ගමන් පැටවුන්ට කියන්න බෑ කෙලින් යන්න කියලා. කක්කුට්ට ඇදේට යන්නේ. හරිද? උඩ ඉඳන් මතක තියාගන්න. මම කියන්නම් අනිත් ගනුදෙනු ටික ඔක්කොම. කක්කුට්ටයි කක්කුට්ටගේ ගෝලයේ දෙන්නම සාගර රත්නායක ඇදේට යන්නේ. දැන් තෙල් ගැන මෙතෙන්ට කියන්නේ නෝ සාගර රත්නායක මොකද කරන්නේ? හරිද? ඒ නිසා ඇත්ත සාධාරණ කතාවක් කිව්වට පස්සේ තමුන්නාසලා කවුරු හරි පිළිගන්නවද? සෝලා පව සූර්ය බලයෙන් විදුලි නිෂ්පාදනය කරන ඒකකයක් රුපියල් 50ට ගන්න ඕනද? සාමාන්‍ය පුරවැසියන් හිතන් ඉන්නේ මොකද්ද? සූර්ය බලයෙන් විදුලිය හැදුනහම, සුළං බලයෙන් විදුලිය හැදුනහම අඩු මිලට විදුලිය හම්බ වෙයි කියලා. හැබැයි තමුන්නාසලා කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාව කනුමත කරන් දෙනවා විදුලි ඒකකයක් රුපියල් 50යි. මම ගල්ලංගුරු වල පක්ෂපාති නෑ. හැබැයි අද ගල්ලංගුරු වලින් ගතන රුපියල් 22යි. අද ගල්ලංගුරු වලින් ගතන රුපියල් 22යි. එහෙනම් කොහමද සූර්යාලෝකයෙන් හදන එක රුපියල් 50 වෙන්නේ? දැන් එතකොට ඉංජිනේරුවන්ද කොමිස් ගහන්නේ? ඉංජිනේරුවන් නෙවෙයි කොමිස් ගන්න මේක පිටිපස්සේ ඉන්නේ කවුද? මේකක්වත් ටෙන්ඩර් කැඳවන්නේ නැහැ. මේවා දිගු කාලයක ගිවිසුම් මේවා. අඩුමතරමේ නම් මෙහෙම ව්‍යාපෘතියක් තියෙනවා ටෙන්ඩර් කැඳවලා මිල ගණන් කරනවන්නකො. ඇයි යටින් කැබිනට් මණ්ඩලයට ගෙන අනුමැතිය දෙන්නේ? ව්‍යාපෘති පහක් තියෙනවා. ඒ නිසා මේ රටේ මේ බලශක්ති අර්බුදය තව තව වර්ධනය කරනවා මේ ව්‍යාපෘති හරහා. මම මේ ගැන ගොඩක් කියන්න හිතේ එතුමා කියපු නිසා. හරිද? ඒ නිසා විශේෂයෙන් ගත්තොත් අපේ රටේ මේ අපි කැඳවන ආයෝජන නෙවෙයි. කොහොමද මේ ආයෝජන වෙන්නේ? දැන් මම දැනගන්න කැමතියි. පුනරින් වල මෙගාවොට් 500ක් අදානියට දෙන්න යනවා. කීයද ඇග්‍රීමන්ට් එක? දැන්ට සාකච්ඡා වෙමින් තියෙනක මට ආරංචි විදියට ඩොලර් 7.5යි. හැබැයි අදානි ඉන්දියාවෙන් ගන්න කීයද? ඩොලර් 7.3යි. අදානි ඉන්දියාවෙන් ගන්න ඕන ටෙන්ඩර් කරලා. හැබැයි ලංකාවේ අත යටින් අම්ම ගැප්පගේ බූදලද මේ රට? මේ පාලකයන්ගේ හරිද? මේ නිකන් මම කතා කරන්නේ ගල්ලංගුරු කාර්යම් වෙනුවෙන්. එතුමා කිව්වේ ඒකද? මම කතා කරන්නේ ඩීසල් කාර්යම් වෙනුවෙන්. ඩීසල් ගල්ලංගුරු වල කොමිස් කට්ටිය. මම කියන්නේ දන්නව මේක. එතුමට ඕන මොකද්ද? ඊළඟ ජනාධිපති ඡන්දයෙන් සහාය ගන්න. මාතරින් සහාය ගන්න කොහොමද? එච්චරයි. එතුමට අවශ්‍ය නැහැ රටට මොකද්ද වෙන්නේ? තෙල් වලට මොකද්ද වෙන්නේ? විදුලි බලයට මොකද්ද වෙන්නේ? වැඩක් නැහැ. ඊළඟ ජනාධිපති ඡන්දයෙන් සහාය ගන්න ඇති ඕල්සේල් හොරකම් කරන්න දීලා තියෙනවා. හොරකම් බව දන්නව. දැනගෙන ඇවිල්ලා මට කියනවා තෙල් කාර්යය වෙනුවෙන් පිටිහිටව ගල්ක මම තෙල් ගල්ලංගුරු මට. ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි, අපේ රටේ මේ ආයෝජනයන් පිළිබඳ විශාල මිත්‍යාවක් හදලා තිබෙනවා. හරිද? අපේ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ නීති රාමුව ශක්තිමත් වෙන්න ඕන. ආයෝජනයන් සඳහා අවශ්‍ය යටිතල පාසුකම් ශක්තිමත් කරන්න ඕන. ආයෝජනයන් විවෘත ටෙන්ඩර් පටිපාටියෙන් කැඳවන්න සූදානම් වෙන්න ඕන. අපේ රටේ මේ ආර්ථික ප්‍රපාතයට වැතුණුයි විවෘත ටෙන්ඩර් පටිපාටිය කියන්නේ නැහැ. මෙලක් මට අහන හම්බන්තොට වරයි විවෘත ටෙන්ඩර්ද? මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමනි විවෘත ටෙන්ඩර්ද? නැහැ. නොරොච්චල බලාගාර විවෘත ටෙන්ඩර්ද? නැහැ. හම්බන්තොට වර මේ පෝර්ට් සිටි විවෘත ටෙන්ඩර්ද? නැහැ. CICT ජටිය විවෘත ටෙන්ඩර්ද? නැහැ. බටහිර වරාය විවෘත ටෙන්ඩර්ද? නැහැ. පුනරින් වල අදානික ව්‍යාපෘතිය විවෘත ටෙන්ඩර්ද? නැහැ. දැන් වැවේ ව්‍යාපෘතිය විවෘත ටෙන්ඩර්ද? නැහැ. මේ ඔක්කොම මේසේ යට සිද්ධ වෙන ගනුදෙනු. මේමනි මේ රට ප්‍රපාතයටපත් කරේ. ඇයි අපේ ලෝකේ සෝලා නිෂ්පාදනය පිළිබඳ සමාගම් ඉන්නව? ඒ සමාගමට විවෘත ටෙන්ඩර් එක කැඳවන්නකො. කැඳවලා කියනකො මෙන්න අපේ සම්පත විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන් විසින්
තාක්ෂණ වාර්තාවක්
මෙතර විභවතාවයක් තිබෙනවා. ඒ විභවතාවේ හදන්න ඕගොල්ලන්ගේ තාක්ෂණය තියෙනවද? තාක්ෂණය තියෙන කම්පැනි එන්න ඕගොල්ලෝ අපිට දෙන්න කීයටද? ඇයි මේවා මේසයට සාකච්ඡා කරන්නේ? ඇයි මේ අතයට සාකච්ඡා කරන්නේ? එනිසා මේ රට මේ ප්‍රපාතයට පත් කරේ මේ ටෙන්ඩර් කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව තමන් හඳුන්වන අය, තමන් දන්න අය, තමන්ගේ කොම්පැනි කාර්ය සාගල ජනාධිපති ලේකම් කාර්යාලයට
අවසන් කරන්න ගරුමන්.
එයාට තමයි සමරව දෙන්නේ. හරිද? සාගල ලේකම්රට කතා කරන කෙනා එයාට තමයි දෙන්නේ. හරිද? එහෙම තමයි මේ රට ප්‍රපාතයට පත් කරේ.
හරි.
එනිසා අපි කියන්නේ මොකද්ද? මම එකයි කිව්වේ එතුමට. මම කිව්වේ මෙතන සෝලවල නිෂ්පාදනය කරන්න රුපියල් 50ක් වෙන එක වැරදි. ඒක නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරාද? හරි සමාගම තෝරාගත්තද? ඒකටයි තුමා පිළිතුරු දෙන්න ඕන.
අවසන් කරන්න
ගන්න. ඩීසල් ගැන, ගල්ලංගුරු ගැන මට කියන්න ඉන්න එපා. හරි මම දන්නව ඒක. එතුමට වඩා හොඳට දන්නව. මොකද ඩීසල් වලින් කරේ කවුද? ගල්ලංගුරු වලින් ගැහුවේ කවුද? දැනුත් මොකද සිද්ධ වෙමින් තිබෙන්නේ? ඒ සියල්ල අපි හොඳට දන්නව. බාල තෙල් ගිනාවේ කවුද?
අවසන් කරන්න ගරු මන්තුමා.
මෙරට ප්‍රපාතයට පත් කරේ කවුද? බලශක්ති ක්ෂේත්‍ර අරුබුදයක් නිර්මාණය කරේ කවුද? මේක එකක්වත් රහස් නෙමෙයි මේ රටේ ජනතාවට.
අවසන් කරන්න ගරු මන්තුමා.
අපි කියන්නේ මොකද්ද? අඩුමතරමේ අපේ රටේ පුනර්ජනීය බලසේ ශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය වීම පිළිබඳව පරිසර හැම විතරක් නෙමෙයි මේ රටේ ජනතාව බලන්නේ.
හරි බොහොම ඉස්සතේ උතුමාට මේට වඩා අවස්ථාව දෙන්න පුළුවන් කමක්
නැහැ. අවසන් කරනවා. විනාඩිය මේක බලන්නේ පරිසර හැම විතරක් නෙමෙයි. පුරවැසියන් බලන්නේ තෙල් වලින් හදනකොට පරිසර විනාශ වෙනවා. මේ සූර්යාලෝකයෙන් හදනකොට පරිසර විනාශ වෙන්නේ නැහැ කියන කරුණ විතරක් නෙමෙයි. තෙල් වලින් හදනකොට ගාන වැඩි. සූර්යාලෝකයෙන් හදනකොට ගාන අඩු වෙයි කියලා මිනිස්සුන්ගේ අපේක්ෂාවක් තියෙනවා. හැබැයි එහෙම අඩු වෙන්නේ නැහෙනි.
හරි බොහොම ඉස්සතේ ඔබතුමාට මීට වඩා කාලය දෙන්න පුළුවන් කමක්
නැහැ. ඒ නිසා මේ ආයතන
ලිමිට් වල පාර්ලිමේන්තුවේ
යාලි කරන්න කියලා මම ඉල්ලනවා. බොහොම ඉස්සතේ